ආයුබෝවන් දුවේ පුතේ, 10 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පාඩමක් අරගෙන අදත් මම රුහුණු ගුරු ගෙදරට ආවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මෙහෙයවීම මත රුහුණු ගුරු ගෙදරට ආ මම මාතර සුජාතා විද්‍යාලයේ රාජපක්ෂ කංකානම්ගේ තරංගා ක්‍රිෂ්ණජි. එහෙමනම් පුතේ, අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොතේ 4 පාඩම වන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පාඩම පිළිබඳව. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබඳව අධ්‍යයනය කරද්දී අපි දන්නවා ශ්‍රී ලංකාව අතීතයේ ඉඳලම කෘෂිකාර්මික රටක්. කෘෂිකර්මාන්තය සඳහා උචිත පාරිසරික හා දේශගුණික තත්ත්වයක් ලංකාවේ පවතිනවා. දුවේ පුතේ, ශ්‍රී ලංකාව ජනාවාසකරණය වීමේදී පවා කෘෂිකර්මාන්තය සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ජල පහසුකම්, සාරවත් පස, පවතින ප්‍රදේශවල ගංගා නිම්න පදනම් කරගෙන තමයි ජනාවාසකරණය වුණේ. වර්තමානයේ පවා ලංකාවේ ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තයට වැදගත් තැනක් හිමි වෙනවා. ඉතින් දුවේ පුතේ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපට ප්‍රධාන ශේෂ්ඨ තුනක් හඳුනගන්න පුළුවන්. පළවෙනි එක භෝග වගාව, 2 සත්ව පාලනය, 3 ධීවර කර්මාන්තය. ලංකාවේ කෘෂිකර්මාන්තය තුල භෝග වගාව ස්වරූප කිහිපයකින් සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ වගා කරන ප්‍රධානම ආහාර භෝගය විදියට අපිට හඳුනගන්න පුළුවන් දුවේ පුතේ වී වගාව. ඒ වගේම වී වගාවට අමතරව ලංකාවේ වතු භෝග වගාව දකින්න ලැබෙනවා. තේ, රබර්, පොල් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග විදියට වගා කරනවා. ඒවා අපි වතු භෝග වශයෙන් සලකනවා. ඊළඟට ලංකාවේ භෝග වගාව තුල පුතලහල ඇති සුළු අපනයන භෝග වගාව සිදුවෙනවා. සාම්ප්‍රදායික සුළු අපනයන භෝග විදියට කෝපි, කොකෝවා, ගම්මිරිස්, කුරුඳු, කරඳමුංගු, කරාබු නැටි වගේ දේවල් සහ නවීන සුළු අපනයන භෝග වශයෙන් එළවලු, පළතුරු, මල් වගාව, මිරිස්, බුලත් සහ රට කජු ආදියත් වගා කරනවා. ඉතින් දුවේ පුතේ, ලංකාවේ කෘෂිකර්මාන්තය තවත් කොටසක් තියෙනවා කියලා මම කිව්වා, සත්ව පාලනය. මේ සත්ව පාලනය තුල කිරිපට්ටි පාලනය සහ කිරියාශ්‍රිත නිෂ්පාදන දැනට ලංකාවේ සිදුවෙනවා. ඒ වගේම ලංකාවේ කෘෂිකර්මාන්තය තුල ධීවර කර්මාන්තයත් තවත් මූලික කොටසක් වෙනවා. ශ්‍රී ලංකාව තුල කරදිය, මිරිදිය හා කිවුල්දිය ධීවර කර්මාන්තය සිදුවෙනවා. ආදරණීය දුවේ පුතේ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය යටතේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ වී වගාව පිළිබඳව පමණයි. වී වගාව පිළිබඳව 5 ශීර්ෂ ඔස්සේ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ වී වගාවේ විකාශනය, ශ්‍රී ලංකාවේ වී වගාවේ වැදගත්කම, වී වගාවට අවශ්‍ය සාධක, ලංකාවේ වී වගා කරන කලාප, වී පර්යේෂණ ආයතන, වී වගාව ආශ්‍රිත ගැටලු සහ වී වගාව ආශ්‍රිත නව ප්‍රවණතා. මුලින්ම අපි බලමු දුවේ පුතේ, ශ්‍රී ලංකාවේ වී වගාවේ විකාශනය පිළිබඳව. වී වගාවේ විකාශනය කියන්නේ වී වගාව අතීතයේ සිට අද දක්වා වෙනස් වුණු ආකාරය. ශ්‍රී ලංකාවේ වී වගාවේ විකාශනය පිළිබඳ සලකා බැලීමේදී වී වගාව දියුණු කාල පරිච්ඡේද වගේම පරිහානියට පත්තුණු කාල පරිච්ඡේදත් අපිට හඳුනගන්න පුළුවන්. දුවේ පුතේ, ක්‍රිස්තු පූර්ව 6 සියවසේ විජය කුමරු ඇතුළු පිරිස උතුරු ඉන්දියාවේ ඉඳලා ලංකාවට පැමිණිලා ගංගා නිම්න ආශ්‍රිතව ජනාවාස පිහිටුවා ගන්නවා. ඒ ජනාවාස පිහිටුවා ගන්නේ වී වගාව පහසුවෙන් කරගෙන යාම පදනම් කරගෙන. මේ අවධියේ ඉඳලා යටත් විදිච්ච සමය දක්වා රට සහලින් ස්වයංපෝෂිත වුණා. ඒ වගේම පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ලංකාව හැඳින්නුවා. වී වගාවේ දියුණුවක් දකින්න ලැබුණා. නමුත් දූල පුතාලා දන්නව ඇති 1905 ඉඳලා 1948 දක්වා කාලය තුල ලංකාව යටත් විජිතයක් වශයෙන් පැවතුණා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතීන්ට නතුව පැවතුණා. මේ කාලය තුල ඔවුන් වතු භෝග වගාව සඳහා වැඩි අවධානයක් දැක්වුවා. මේ නිසා ලංකාවේ වී වගාව පරිහානියකට පත් වුණා. ඊට පස්සේ දුවේ පුතේ 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබෙනවා. නිදහස ලැබුණයින් පස්සේ වියලි කලාපය තුළ ගල්ලොය වගේ ගොවි ජනපද ව්‍යාපාර, ඒ වගේම මහවැලිය වගේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම පිහිටුවනවා. පැරණි වැව් ප්‍රතිසංස්කරණය කිරීමක් සිද්ධ වෙනවා. මේ නිසා වී වගාව නැවත වැඩි දියුණු වෙනවා. දූල පුතාලා අහලා ඇති හරිත විප්ලවය කියලා දෙයක්. 1960 දශකයේ ලෝකයේ හරිත විප්ලවය ආරම්භ වෙනවා. මේ හරිත විප්ලවයත් එක්ක හරිත විප්ලවයේ ප්‍රතිඵල ලංකාව තුලත් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ලංකාවේ පැවති සාම්ප්‍රදායික වීගොයි තැන වෙනුවට හරිත විප්ලවයෙන් පස්සේ නවීන ශිල්ප ක්‍රම වීවගාවට හඳුන්වා දෙනවා. වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා පොහොර, කෘමිනාශක, වල්නාශක, දෙමුහුන් වී වර්ග, ඒ වගේම යන්ත්‍ර සූත්‍ර භාවිතය විශාල වශයෙන් වැඩි වෙනවා. මේ නිසා ඒ කාලය තුලත් දුවේ පුතේ වී වගාවේ විශාල දියුණුවක් ඇති වෙනවා. අස්වැන්න වැඩි වෙනවා. ලංකාවේ පරිභෝජන අවශ්‍යතා සඳහා පමණක් කරගෙන ගිය වී වගාව ව්‍යාපාරික වගාවක් වශයෙන් ලංකාව තුල ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා මේ කාලය තුල. නමුත් වර්තමානයේ වෙනකොට හරිත විප්ලවයත් එක්ක ඇති වුණු අහිතකර පාරිසරික බලපෑම් දිගු කාලීනව වී වගාව පැවැත්මට තර්ජනයක් වුණා. මේ නිසා නැවත සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට නැඹුරු වීමක් ලංකාවේ මෑත කාලීනව දකින්න ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ, මේ විදියට අපිට ලංකාවේ වී වගාවේ විකාශනය පිළිබඳව හඳුනගන්න පුළුවන්. ඊළඟට අපි බලමු දුවේ පුතේ වී වගාවේ වැදගත්කම පිළිබඳව. වී වගාවේ වැදගත්කම පිළිබඳව අපිට කරුණු කීපයක් යටතේ කතා කරන්න පුළුවන්. පළවෙනිම වැදගත්කම තමයි දුවේ පුතේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්. මේ නිසා ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාර අවශ්‍යතාවය සපුරාලන ප්‍රධාන භෝගය විදියට වී වගාව වැදගත් වෙනවා. තවත් එකක් තමයි දේශීය වෙළඳ භෝගයක් විදියට වී වගාව වැදගත් වෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල නිෂ්පාදනය කරන වී අස්වැන්න ලංකාව තුළම තොග සහ සිල්ලල වශයෙන් අලෙවි කිරීමක් සිදු වෙනවා. තුන්වෙනි කරුණ, සහල් ආශ්‍රිතව අතුරු නිෂ්පාදන රාශියක් වෙළඳපොළට ඉදිරිපත් වෙලා තියෙනවා. ක්ෂණික ආහාර, විවිධ සත්ව නිෂ්පාදන, රස කැවිලි, බිස්කට් වර්ග අපිට හඳුනගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ, තවත් වී වගාවේ වැදගත්කමක් තමයි විවිධ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සැපයීම. දැනට සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත රාශියක් ලංකාව තුල ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම අයන්ද්‍රීය පොහොර නිෂ්පාදනය සඳහා වී වගා බිම්මල ඉවතලන අපද්‍රව්‍ය යොදා ගැනීම දැනට සිදුවෙනවා. පිදුරු, දහයියා, මේ වගේ දේවල් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. ඊළඟට දුවේ පුතේ, තවත් වී වගාවේ වැදගත්කමක් තමයි වී වගාව ආශ්‍රිතව විවිධ රැකියා බිහිවීම. බිම් සැකසීමේ ඉඳලා අස්වනු සකස් කිරීම දක්වා විවිධ පියවරවල් වලදී ශ්‍රම භාවිතය දකින්න ලැබෙනවා ලංකාවේ. ඒක නිසා වී වගාව ලංකාවේ ආර්ථිකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන වගා කටයුත්තක් විදියට අපිට හඳුනගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ, අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වී වගාවට අවශ්‍ය සාධක පිළිබඳව. වී වගාවට අවශ්‍ය සාධක ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපිට හඳුනගන්න පුළුවන්. එන් එකක් තමයි භෞතික සාධක, අනිත් එක මානව සාධක. දුල පුතාලා දන්නව ඇති භෞතික සාධක කියන්නේ මොකද්ද කියලා. විවගාව පවත්වාගෙන යාමේදී පැවතිය යුතු ස්වාභාවික තත්වයන් අපි භෞතික සාධක විදියට හඳුන්වනවා. මේවා අපිට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. විවගාවට අවශ්‍ය ප්‍රධානම භෞතික සාධකයක් තමයි මිලිමීටර් 1900ට වැඩි වර්ෂාපතනයක් පැවතීම. විවගාව ජලය හා බැඳුණු වගාවක්. දුලපුතල දන්නවා ජලය විවගාවට අත්‍යවශ්‍යයි. අධික වර්ෂාපතනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම වර්ෂාව ඍතුගතව පැවතීම විවගාවට වැදගත් වෙනවා. තවත් භෞතික සාධකයක් තමයි සෙල්සියස් අංශක 21ත් සෙල්සියස් අංශක 35ත් අතර උෂ්ණත්වයක් පැවතීම. ඒ කියන්නේ පැතුරුණු උෂ්ණත්වයක් අවශ්‍යයි විවගාව පවත්වාගෙන යාමෙන්. ඊළඟට තවත් විවගාවට වැදගත් වෙන භෞතික සාධකයක් තමයි පුතේ ජලය රඳා පවතින දියලු පසක් පැවතීම. හියුමස්, වැලි, මැටි, රොන් මඩ වගේ දේවල් අන්තර්ගත පසක් අපි දියලු පසක් වශයෙන් හඳුන්වනවා. මේ වගේ පසක ජලය රඳා පවතින ප්‍රමාණය වැඩි. ඒ නිසා විවගාවට වඩාත් යෝග්‍ය වෙනවා. ඊළඟට විවගාව සඳහා අවශ්‍ය වෙන තවත් වැදගත් සාධකයක් තමයි අස්වනු නෙලන කාලයේ වියලි කාලගුණයක් පැවතීම. විවගාවේ අස්වනු නෙලන කාලයට දුවේ පුතේ වර්ෂාපතනය ලැබුණොත් අධික වර්ෂාව නිසා සහ ගම් වතුර හේතුවෙන් අස්වනු හානි වෙන්න පුළුවන්. මේ නිසා ඒ කාලය තුල වියලි තත්ත්වයක් පවතින්න ඕන. එහෙමනම් දුවේ පුතේ විවගාව සම්බන්ධයෙන් හදාරපු භෞතික සාධක අපි නැවත මතක් කරගනිමු. මිලිමීටර 1900ක වර්ෂාපතනය, සෙල්සියස් අංශක 21ත් සෙල්සියස් අංශක 35ත් අතර උෂ්ණත්වය, ඒ වගේම ජලය රඳා පවතින දියලු පස සහ අස්වනු නෙලන කාලයේ වියලි කාලගුණයක් පැවතීම. දුවේ පුතේ අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විවගාවට අවශ්‍ය වෙන මානව සාධක පිළිබඳව. මානව සාධක කියන්නේ විවගාව පවත්වාගෙන යාමේදී අප විසින් සපයා දිය යුතු දේවල්. මිනිසාගේ මැදිහත් වීමෙන් මේවා වෙනස් කරන්න හැකියාව තියෙනවා. ඊම් ප්‍රධානම මානව සාධකය තමයි ජල සම්පාදනයට අවශ්‍ය පහසුකම් පැවතීම. ලංකාවේ වියලි කලාපයට වර්ෂාපතනය ලැබෙන්නේ වසරේ එක් කාලයකදී පමණයි. මේ නිසා වර්ෂාව නොලබන කාලවල වගා කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන ජලය එක් රැස් කරලා තියන්න අවශ්‍යයි. මේ නිසා තමයි දුවේ පුතේ වියලි කලාපය තුළ වැව් ජලාශ ඉදි කරලා තියෙන්නේ. ජල සම්පාදන ක්‍රම විදියට මේවා වැදගත් වෙනවා. ඒ වගේම විවගාවට අවශ්‍ය තවත් මානව සාධකයක් තමයි මිනිස් ශ්‍රමය. විවගාව ශ්‍රම සූක්ෂම වගාව. දුල පුතාලා දැකලා ඇති විවගාවේ බිම් සැකසීමේ ඉඳලා අස්වනු නෙලීම දක්වා බොහෝ කටයුතු තවමත් ශ්‍රමය භාවිතා කරලා තමයි ලංකාව තුල සිදුවෙන්නේ. එහෙමනම් විවගාව සම්බන්ධයෙන් වැදගත් වෙන මානව සාධක දෙකක් අපි ඉගෙන ගත්තා. ජල සම්පාදනයට අවශ්‍ය පහසුකම් පැවතීම සහ මිනිස් ශ්‍රමය. ඊළඟට දුවේ පුතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ විවගා කරන කලාප පිළිබඳව. දුල පුතාලා දැකලා ඇති ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ විවගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. නමුත් ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින පාරිසරික හා දේශගුණික ලක්ෂණවල වෙනස්කම් තියෙනවා. අනේ වෙනස්කම් පදනම් කරගෙන විවගාවට වැදගත් වන ප්‍රදේශ පාරිසරික කලාප හතරකට බෙදලා තියෙනවා. ඒ කලාප හතර පළවෙනි එක වියලි කලාපය, දෙක අතරමැදි කලාපය, තුන තෙත් කලාපය, ඒ වගේම හතරවෙනි කලාපය කඳුකර බිම්. මේ කලාප හතර දූල පුතාලට බලන්න පුළුවන් සිතියමක් අධ්‍යයනය කරාම ඔබේ පෙළ පොතේ 52 පිටුවේ 42 සිතියම මේ වෙලාවේ ඔබ අතට අරගෙන බැලුවනම් හොඳයි. පෙළ පොතත් අතට අරන් බැලුවම කලාප ටික පැහැදිලි වෙන්න පුළුවන්. මෙයින් පළවෙනි කලාපය අපි හඳුන්වනවා වියලි කලාපය විදියට. ලංකාවේ වැඩිම භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වෙලා තියෙන විවගා කලාපය විදියට සැලකෙන්නේ වියලි කලාපය. මේ කලාපයට අයත් වෙන දිස්ත්‍රික්ක විදියට ගත්තොත් අනුරාධපුරය, මඩකලපුව, හම්බන්තොට, පොළොන්නරුව, වවුනියාව, අම්පාර සහ යාපනය දිස්ත්‍රික්ක හඳුනගන්න පුළුවන්. ඊළඟට වියලි කලාපය තුළ වීවගාවේ දකින්න ලැබෙන සුවිශේෂී ලක්ෂණ කීපයක් සලකා බැලුවොත් මේ කලාපය අපි හොඳින්ම දන්නවා. වියලි කලාපය කිව්වම ලංකාවේ වර්ෂාපතනය අඩුවෙන් ලැබෙන කලාපයක්. ඊසාන දිග මෝසම් මගින් තමයි වර්ෂාපතනය ලැබෙන්නේ වසරේ එක් කාලයකදී පමණක්. ඊසාන දිග මෝසමෙන් වර්ෂාපතනය ලැබෙන කාලයේ මහකන්නේ වීවගා කටයුතු පවත්වාගෙන යනවා. වැසි නොලබන කාලයේ, එහෙමනම් යල කන්නය තුළ වර්ෂාව ලැබෙන්නේ නැති නිසා ජල සම්පාදනය මගින් වීවගාව පවත්වාගෙන යාමක් දකින්න පුළුවන්. මීට අමතරව දුවේපුතේ වියලි කලාපය තුළ යල සහ මහ කන්නය වශයෙන් කන්න දෙකක් ප්‍රධාන වශයෙන් වගාව කරනවා. ඇතැම් ප්‍රදේශවල මේ කන්න දෙකට අමතරව මැද කන්නයක් වගා කරනවා. යල මහ කන්න දෙක අතර මැද කන්නයක් වගා කටයුතු පවත්වාගෙන යනවා. ඊළඟට වියලි කලාපය තුළ අපිට දකින්න ලැබෙනවා මහා පරිමාණ වීවගා බිම්. මේ නිසා මේ මහා පරිමාණ බිම්වල යන්ත්‍ර සූත්‍ර බහුලව යොදා ගන්නවා. තවත් වියලි කලාපයේ දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි බිම් ඒකකයකින් ලැබෙන අස්වැන්න වැඩි. ඒ නිසා සහල් අතිරික්තයක් නිෂ්පාදනය කරනවා. ඊළඟට දෙවනි කලාපය අපි හඳුන්වනවා අතරමැදි කලාපය විදියට. මේ අතරමැදි කලාපය තෙත් කලාපයත් වියලි කලාපයත් අතර ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ කලාපයට අයිති දිස්ත්‍රික්ක විදියට කුරුණෑගල දිස්ත්‍රික්කය, බදුල්ල, මාතලේ, මොනරාගල, මාතර දිස්ත්‍රික්කයේ කොටසක් අයත් වෙන බව අපිට හඳුනගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වැඩිපුරම වීවගා බිම් ප්‍රමාණයක් ව්‍යාප්ත වෙලා තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කය අයිති වෙන්නෙත් පුතේ මේ කලාපයට තමයි. මේ කලාපේත් හඳුනගන්න පුළුවන් වීවගාවේ ප්‍රධාන ලක්ෂණයක් තමයි වැසි ජලයෙන් සහ ජල සම්පාදනයෙන් කියන ආකාර දෙකෙන්ම වීවගාව පවත්වාගෙන යනවා. මේ කලාපය තුලත් දුවේ පුතේ වියලි කලාපයේ වගේම වීවගා බිම් මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා යන්ත්‍ර සූත්‍ර භාවිතය බහුලව සිදුවෙනවා. බිම් ඒකකයකින් ලබන අස්වැන්නත් මේ කලාපය තුල වැඩි. ඊළඟට තුන්වෙනි කලාපය තෙත් කලාපය විදියට අපි හඳුන්වනවා. මේ කලාපය තුල දිස්ත්‍රික්ක වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ හඳුනගත්තොත් ගාල්ල, කලුතර, රත්නපුරය, කොළඹ, ගම්පහ, කෑගල්ල දිස්ත්‍රික්ක අයත් වෙනවා. මේ කලාපය තුල හඳුනගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් තමයි දුවේ පුතේ වසර මුළුල්ලේම ඒකාකාරීව වර්ෂාපතනය ව්‍යාප්ත වෙනවා. නිරිත දිග මෝසම, සංවහන මේ ප්‍රධාන වර්ෂාපතන ක්‍රම ක්‍රියාත්මක වෙන නිසා මේ කලාපය තුල ප්‍රධාන වශයෙන් වීවගාව පවත්වාගෙන යන්නේ වර්ෂා ජලය. ඒ වගේම මේ කලාපය තුල වසර මුළුල්ලේම ඒකාකාරීව ජලය පවතින ගංගා පවතිනවා. ඒ ගංගා මිටියාවත්වල ගංගා පිටාර තැනි ආශ්‍රිත පහත් ප්‍රදේශ වීවගාව පවත්වාගෙන යන ප්‍රදේශ විදියට වැදගත් වෙනවා. මේ කලාපය තුල අපිට හඳුනගන්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තමයි ජනසංඛ්‍යාව වැඩි. ඒ නිසා නාගරීකරණය සඳහා, ජනාවාසකරණය සඳහා, වෙනත් කටයුතු සඳහා භූමිය යොදාගෙන තියෙන ප්‍රමාණය වැඩි. මේ නිසා වීවගාව සිදුවෙන්නේ කුඩා බිම් කට්ටිවල. ඒ නිසාම මේ කලාපයෙන් ලැබෙන අස්වනු ප්‍රමාණය වියලි කලාපයට සාපේක්ෂව අඩුයි. මම කලින් කිව්වා දුවේ පුතේ මේ කලාපයට වසර මුළුල්ලේම වර්ෂාපතනය ලැබෙනවා කියලා. මේ වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් ඇතැම් කාලවල ජල ගැලීම් ඇතිවෙන්න පුළුවන්. මේ ජල ගැලීම් නිසා තෙත් කලාපයේ වී වගා බිම්වල වගා හානි සිදුවෙනවා. බොහෝ දුරට නිරිත දිග මෝසම ක්‍රියාත්මක වන කාලවලදී. ඊළඟට හතරවෙනි කලාපය කඳුකර බිම්. මේ කලාපය ලංකාවේ මධ්‍ය කඳුකරය ආශ්‍රිත කුඩා බිම් ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් මහනුවර, මාතලේ, නුවර එළිය වගේ දිස්ත්‍රික්ක අපිට හඳුනගන්න පුළුවන්. මේ කලාපය තුල ශ්‍රී ලංකාවේ අඩුම බිම් ප්‍රමාණයක විවගාව සිද්ධ වෙන නුවර එළිය දිස්ත්‍රික්කය පිහිටලා තියෙනවා. දූල පුතාලා දැකලා ඇති නුවර එළිය ප්‍රදේශයට යනකොට ඒ ප්‍රදේශවල කඳුකර බිම් පවතින නිසා නුවර එළිය ප්‍රදේශයේ පමණක් නෙවෙයි මධ්‍ය කඳුකරය තුල කඳුකර බිම් පවතින නිසා ඒ වායේ බෑවුම් ප්‍රදේශවල හෙල් මලු ක්‍රමයට තමයි විවගාව කරලා තියෙන්නේ. පඩි පෙළක ආකාරයට සකස් කරගත්තු වගා බිම් තමයි දකින්න ලැබෙන්නේ. මේ නිසාම මේ කලාපය තුල බිම් මේකකයකින් ලබන අස්වනු ප්‍රමාණය ඉතා අඩු මට්ටමක තියෙන්නේ. එහෙමනම් දුවේ පුතේ, අපි ලංකාවේ විවගාව සිදුවන එක් එක් කලාප වෙන වෙනම හඳුනගත්තා. දූල පුතාලා මේ කලාප ටික ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය සිතියම තුලින් අධ්‍යයනය කරන්න, ඒ වගේම ඒ එක් එක් කලාප වලට අයිති දිස්ත්‍රික්ක වෙන වෙනම දිස්ත්‍රික් බෙදීම් කරපු ශ්‍රී ලංකාවේ සිතියමක ලකුණු කරන්න. ඉතින් දුවේ පුතේ, විවගාව පිළිබඳව අපි අදට මෙපමණයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතෙක් කතා කළ කරුණු මම නැවත සාරාංශ කිරීමට බලාපොරොත්තු වෙනවා. අද පාඩම තුලින් අපි ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට අයත් එක් එක් ශ්‍රේෂ්ඨ පිළිබඳව කතා කරා. භෝග වගාව, සත්ව පාලනය, ධීවර කර්මාන්තය, මේ ප්‍රධාන ශ්‍රේෂ්ඨ තුනක් කෘෂි කර්මාන්තයේ පවතින බව අපි හඳුනගත්තා. ඊළඟට දුවේ පුතේ, අපි කතා කරේ විවගාව පිළිබඳව. විවගාවේ විකාශනය කාලීනව කොහොමද සිද්ධ වුණේ කියන එක අපි හඳුනගත්තා. ඒ වගේම විවගාවේ වැදගත්කම පිළිබඳව කරුණු කීපයක් යටතේ කතා කරා. දූල පුතාලා පෙළ පොත ආධාරයෙන් නැවත ඒ කරුණු මතක් කරගන්න. ඊළඟට අපි විවගාවට බලපාන සාධක කීපයක් හඳුනගත්තා. දුවේ පුතේ, සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබෙන් අහන්න පුළුවන් විවගාවට බලපාන භෞතික සාධක සහ මානව සාධක වෙන වෙනම. මේ නිසා ඔබ භෞතික සාධක වෙනමත් මානව සාධක වෙනමත් මතක තියාගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි කතා කරා ශ්‍රී ලංකාවේ විවගාව ව්‍යාප්ත වෙලා තියෙන කලාප පිළිබඳව. ඒ කලාප හතර ඔබ නම් කරන්න දැනගන්න ඕන. ඒ වගේම ඒ කලාපවලට අයිති දිස්ත්‍රික්ක වෙන වෙනම දැනගන්න ඕන. ඒ එක් එක් කලාපවල සුවිශේෂී ලක්ෂණ හඳුනගන්න ඕන. එහෙමනම් දුවේ පුතේ, විවගාව සම්බන්ධව බොහෝ කරුණු අද අපි ඔබ සමග කතා කරා. අදට નિયમિત කොටස අපි මෙතනින් අවසන් කරනවා. ඉදිරි දිනයකදී විවගාවේ ගැටලු සහ ප්‍රවණතා පිළිබඳව ඔබ සමග කතා කිරීමේ බලාපොරොත්තුෙන් මම අදට ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.